Honourable Nishanta Jayawira, you have 10 minutes, Honourable Member.
Karu Niyojya Kathanayakathumani, අද දින පාර්ලිමේන්තුවේ සම්මතයට ඉදිරිපත් කරලා තියෙන මහා බැංකු 2023 අංක 16 දාන ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ ඉදිරිපත් කරන නියමය පිළිබඳව අපි සලකලා බලනකොට මේ නියමය මගින් විශේෂයෙන්ම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපනයන ඉපෙයීම් ලංකාවට ගෙන ඒමේ රීති යටතේ තමයි මේක ඉදිරිපත් වෙන්නේ. ඒකට මේක අපි මොකක්ද කියලා බැලුවොත් ඉස්සෙල්ලාම මේ මෙතෙක් කාලයක් ඕනෑම අපනයන කරයකට තමන් අපනයනය කරන අපනයනයන් වෙනුවෙන් ලැබෙන ඉපෙයීම් ගේන්ඩ ලංකාවට රැගෙන එන්න ඕනේ මාස 6ක සීමා කාල සීමාවක් ඇතුළතදී ඒ මාස 6ක කාල සීමාවක් ඇතුළත ඒ රැගෙන එන අපනයන ඉපෙයීම් තමන්ගේ බැංකු ගිණුමක තැන්පත් කරලා තියාගෙන විදේශ විහාර මුදල් විදියට ඒක උපරිම මාස 3ක දවස් 100ක වගේ කාලයක් තියාගන්න පුළුවන් තියාගෙන ලංකාවේ මුදල් බවට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ගේන සංශෝධනයේ ඇතුළතදී අර ඒ අපනයන ඉපෙයීම් මාස 6ක ඇතුළ කාලයක් ඇතුළේ ගේන්න ඕනත් එක්කම ඒ ලංකාවේ තමන්ගේ ගිණුමේ තියාගන්න ඕනේ කාල සීමාව යම් ප්‍රමාණයක් අඩු කරනවා. එතකොට මේකට මේ අඩු කරන්නේ සියලුම අපනයන ඉපෙයීම් නෙමෙයි ඒගොල්ලෝ ලංකාවේ මේ ලංකාවේ තමන්ගේ රුපියල් බවට පරිවර්තනය කරන්න වෙන්නේ ඒ තමන්ගේ ගේන අපනයන ඉපෙයීම් වලින් ඒගොල්ලන්ට අඩු කරගන්න අවස්ථාව හම්බ වෙනවා. තමන් ඒ අපනයනය වෙනුවෙන් ආනයනයක් කරන්න ඉන්නවා නම් ඒ ආනයනය වෙනුවෙන් දරන්න වෙන මුදල් ප්‍රමාණය ඒක තියාගන්න පුළුවන්. ඊටත් අමතරව කවුරු හරි කෙනෙකුට තමන් විදේශයකින් ණයක් අරන් තියෙනවා ඒ ණයක් අරන් තියෙන ණය වෙනුවෙන් ඒ විදේශයට ගෙවන්න වෙන විදේශ ණය වාරික විදේශ මුදලෙන් ගෙවන්න වෙන ණය වාරික ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊටත් අමතරව තමන් යටතේ සේවය නියුක්ත වෙනවා නම් විදේශීය ශ්‍රමිකයන් ඒගොල්ලන්ට ගෙවන වැටුප් මේකෙන් අඩු කරගන්න පුළුවන්. ඊටත් තවත් තමන් ලාභාංශ ගෙවනවා නම් විදේශ ව්‍යවහාර මුදලින් ඒ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඊටත් අමතරව තවත් අපි ලංකාවේ ලංකා රජය විසින් නිකුත් කරන විදේශ ව්‍යවහාර මුදලින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් ඒව ලබා ගන්න ඒ විදේශ විනිමය ගේන ප්‍රමාණය 10% ප්‍රමාණයක් උපරිමයක් ඒකට වියදම් කරන්න පුළුවන්. ඊටත් අමතරව තමන්ට වෙනත් කවුරු හරි තමන්ට සම්බන්ධිත ඒ අපනයන සම්බන්ධිත වක්‍ර සැපයුම්කරුවෙක් ඉන්නවා නම් එයාට විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීමක් කරන්න තියෙනවා නම් ඒ මුදල් ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය මුදල් ප්‍රමාණය ටික අඩු කරලා ඉතිරි වෙන මුදල් ප්‍රමාණයක් අර ඒ ලැබෙන මාසයේ සිට ඊළඟ මාසේ 10 වෙනිදා වෙනකොට තවදුරටත් තියෙනවා නම් ඒ මුදල් ප්‍රමාණය රුපියල් බවට මේක මේ රුපියල් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒක තමයි මේ නීතියෙන් කියවෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ නීති රීති මහ බැංකුව විසින් ඉදිරිපත් කරන්න හේතුව තමයි මේ දවස්වල මැද පෙරදිග අර්බුදයේ හේතුවෙන් විශේෂයෙන්ම අපි දන්නවා අපේ රුපියල යම් ප්‍රමාණයක් විචලනය වෙනවා. ඉතින් මේ රුපියල විචලනය වීම කියන එක අවම කරගන්න අවශ්‍ය එක් උපක්‍රමයක් විදිහට මහ බැංකුව විසින් ගත්ත ක්‍රියාමාර්ගයක් තමයි මෙතෙන්දි පේන්නේ. ඊටත් අමතරව මහ බැංකුව විසින් මේ දිනවල ඊටත් කල්බදු පහසුකම් වෙනුවෙන් යන සීමා ඒවා සීමා කරන්න අවශ්‍ය කටයුතු කළා. සහ අපි දන්නවා මේක විශේෂයෙන්ම මේ පහුගිය මාස කීපය ගත්තාම අපි මැද පෙරදිග යුද්ධයෙන් හින්දා අපේ අපනයනයේ බිල එහෙම නැත්නම් අපනයනයේ වියදම විශාල වශයෙන් වැඩි වුණා. අපි බැලුවොත් 2025දී ඇමරිකන් ඩොලර් මිලියන 2025 ජනවාරි මාසෙදී ඇමරිකන් ඩොලර් මිලියන 1786ක් වෙනකොට අපේ ආනයන මිල 2026 ජනවාරිදී ඇමරිකන් ඩොලර් මිලියන 1800 ගානකට යනවා. ඊට පස්සේ පෙබරවාරි මාසෙදී ඇමරිකන් ඩොලර් මිලියන 1464.25 26 1834 දක්වා වැඩි වෙනවා. මාර්තු මාසේ ගත්තොත් 1637ක් වෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 2025 2026 2134 දක්වා වැඩි වෙනවා. ඒ ආකාරයෙන් මැයි දක්වා වෙන අපේ 2025 වසරට සාපේක්ෂව අපේ ආනයන වියදම ඉතාමත් විශාල වශයෙන් වැඩි වුණා. ඉතින් මෙන්න මේ වැඩිවීමට බලපානවා ප්‍රධාන වශයෙන්ම මැද පෙරදිග යුද්ධය. ඒ යුද්ධය නිසා ඉන්ධන මිල වැඩි වුණා, නැව් ගාස්තු වැඩි වුණා, ඊට පස්සේ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ප්‍රීමියම් එක වැඩි වුණා, රක්ෂණ ගාස්තු වැඩි වුණා. මෙන්න මේවා ඇතුළේදී අපිට භාණ්ඩ ආනයනය මත විශේෂයෙන් විශාල ප්‍රමාණයක් රැඳී පවතින රටක් විදිහට අපිට විශාල ආනයන වැය බරක් දරන්න වුණා. ඊටත් අමතරව අපි 2025දී වාහන මේ ලංකාවට ආනයනය කරන්න අවසරය දුන්නා. ඒ 25දී වාහන ආනයනය කරන්න අවසර දෙනකොට අපි බලාපොරොත්තු වුණේ ඇමරිකන් ඩොලර් බිලියන 1.2ක වගේ ප්‍රමාණයකින් ඒක සීමා වෙයි කියලා. නමුත් 2025 වසර අවසාන වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 2.2කට ආසන්න ප්‍රමාණයකට LC ඕපන් කරලා තිබුණා. ඒ වාහන ආනයනේ අපි සීමා කළේ නැහැ. ඒත් මේ වෙනකොට මේ වසර වෙනකොටත් මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 3.3කට ආසන්න ප්‍රමාණයකට LC ඕපන් කරලා තියෙනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැය වෙනවා. ඉතින් මේ දවස්වල පවතින මැද පෙරදිගේ යුද්ධයේ හේතුවෙන් පවතින අවිනිශ්චිතතා හේතුවෙන් ඇති වුණ තාවකාලික අර්බුදයක් තමයි දැන් මෙතෙන්දි මත වුණා. අපි යම් යම් පොඩි පොඩි කෑලි අරගෙන යම් යම් ආයතනවල පාඩුවයි කිව්වට සමස්ත ආර්ථිකය ගැන අරගෙන කතා කළේ නැහැ. සමස්ත ආර්ථිකය ගත්තාම අපි 2025 ඉලක්කම් වලින් ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් ඉතාමත් පැහැදිලිව ආර්ථිකය වඩාත් ස්ථාවර හොඳ තත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒත් එක්කම අපි දැන් මේ සංචාරක ආදායම ගත්තා වුණත් අපි සංචාරක ආදායම මේ මැද පෙරදිගේ යුද්ධයෙන් හින්දා මේ පහුගිය මාස කීපයේදී යම් අඩුවීමක් තියෙනවා. සංචාරකයන් පැමිණීම අඩුවක් තියෙනවා. නමුත් මැයි මාසයේදී 9%ක් වගේ ගිය අවුරුද්දේ මැයි මාසයට වැඩිය වර්ධනයක් පැහැදිලිවම තියෙනවා. කොහොමත් සංචාරක ආදායම ගත්තාම අප්‍රේල් මැයි ජූනි කියන මාස තුනේ ඒක අපි හඳුන්වන්නේ මේ ඕෆ් පීක් එක සංචාරක වෙන ප්‍රමාණය අඩුයි. ජූලි මාසේ ඉඳන් තමයි සංචාරක පැමිණීම වැඩි වෙන්නේ. නමුත් මේ යුද්ධයේ බලපෑම අඩුවීමත් එක්ක අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ ජූලි මාසේ ඉඳන් ඉදිරියට මාස 6 සංචාරක වැඩිවීම පැමිණීම විශාල වශයෙන් වැඩි වෙයි. ඒත් එක්කම සංචාරක ආදායම වැඩි වෙයි කියලා. ඊටත් අමතරව විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබීම් ගත්තාම අපිට විදේශ ශ්‍රමික ලැබීම් ගත්තත් අපි 2025 ජනවාරි මාසේ ගත්තොත් අපිට ඇමරිකන් ඩොලර් මිලියන 573ක් ඇවිල්ලා තිබුණා. අපි නමුත් 2026 ජනවාරියේදී මේ 573 ඇමරිකන් ඩොලර් මිලියන 751ක් දක්වා වැඩි වෙනවා. පෙබරවාරි මාසයේ 2025 ගත්තොත් ඇමරිකන් ඩොලර් මිලියන 548ක් අපිට ලැබිලා තියෙනවා විදේශ ප්‍රේෂණ විදිහට. ඒක 2026 පෙබරවාරි මාසයේ ගත්තොත් ඇමරිකන් ඩොලර් මිලියන 720ක් දක්වා වර්ධනයක් වෙලා තියෙනවා. ඊටත් අමතරව මාර්තු මාසයේ 2025 ගත්තාම ඇමරිකන් ඩොලර් මිලියන 693ක් විදේශ ශ්‍රමික පේෂණ විදියට ලැබෙනකොට 2026 මාර්තු මාසයේදී ඇමරිකන් ඩොලර් මිලියන 815ක් ලැබිලා තියෙනවා. ඊටත් අමතරව අප්‍රේල් මාසයේදී 646කුත් 2026 අප්‍රේල් මාසයේදී ඇමරිකන් ඩොලර් මිලියන 774ක් යන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මට මෙතනදී කියන්න ඕන උනේ මේ මැද පෙරදිග යුද්ධයේ තිබුණත් විදේශ ප්‍රේෂණ ලැබීම අපේ රට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වර්ධනයක් තියෙනවා පැහැදිලිවම. ඒතකොට එතනින් එන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය කැපිපෙන වර්ධනයක් මේ වෙනකොට තියෙනවා. ඊටත් අමතරව අපේ අපනයන ආදායම ගත්තත් මේ මැද පෙරදිග යුද්ධයෙන් හින්දා යම් අපේ අපනයන වලට යම් යම් බාධා මතුවලා තියෙනවා. අපේ අපනයන භාණ්ඩ යම් යම් රටවලට යවන්න අපහසුතා මතුවලා තියෙනවා. ඒ අපහසුතා මැද්දේ
හොර්බල් නිශාන්ත ජයවීර you have 2 minutes.
ඒ අපහසුතා මැද්දේ ඉතාමත් පැහැදිලිව මේ මෙතෙක් කල් අපේ අපනයන ආදායම 2025 අවුරුද්දට සාපේක්ෂව වර්ධනයක් ලබා ගන්න අපි සමත් වෙලා තියෙනවා. ඉතින් මේකට පැහැදිලිවම ඒ නිසි ආකාරයෙන් අපි කළමනාකරණය කරලා කිරිල්ල ඇතුලේ තමයි මේ අපනයන ආදායම ඉතාමත් වැඩි කරගන්න සමත් වෙන්නේ මෙච්චර මේ අර්බුදයක් තියෙද්දිත්. මීටත් අමතරව ඊයේ පැවැත්ුණා අපි විදේශ මේ ආනයනය කරනු ලබන රෙදිපිලි මත වැට් අගේ එකතු මෙතෙක් කාලයක් තිබුණේ සෙස් බද්දක් කිලෝග්‍රෑමයකට අය කරන සෙස් බද්ද තිබුණේ. නමුත් ඊයේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා ආනයනය කරන රෙදිපිලි මත වැට් බද්ද පනවනවා සෙස් බද්ද ඉවත් කළා. ඉතින් විපක්ෂය පැත්තෙන් වැරදි කරුණු කීපයක් මතු වුණා. විශේෂයෙන්ම මතු වුණ කාරණයක් තමයි මේ එස්වැට් යටතේ ලියාපදිංචි වන අපනයනකරුවෝ ඉන්නවා. ඒ අපනයනකරුවන්ට සැපයුම්කරුවෝ දේශීය සැපයුම්කරුවෝ ඒගොල්ලෝ එතනට මේ තමන් නිමි භාණ්ඩ නිෂ්පාදනය කරලා සැපයුමක් කරනවා නම් ඒ සැපයුම කරද්දී ඒකට වැට් එක එක්ක හොගන්න ඕන. ඒකින්ද අපන ඒ දේශීය නිෂ්පාදකකින්ගේ භාණ්ඩ මිල වැඩි වෙනවා. ඒක ඇතුළේදී දේශීය නිෂ්පාදක ආදායමක් වෙනවා කියලා. ඒක වැරදි ප්‍රකාශයක්. මොකද දැන් දේශීය නිෂ්පාදකෙක් නිමි ඇඳුම් නිෂ්පාදනය කරලා අපනයනකරුවෙකුට දෙනා නම් ඒ වැට් මුදලත් එක්කහු කරලා තමයි දෙන්නේ. ඒක හරි. නමුත් ඒක අර අපනයනකරුගේ ඒක පිරිවැයක් වෙන්නේ නැහැ. මොකද ඒ අපනයනකරුට එස් වැට් ක්‍රමයේ යටතේ ඒක ආපසු ගෙවීමක් ලැබෙනවා. එතකොට ඒ වැට් මුදල අර මුළු මුදල තමයි ඒ එයාගේ කොස්ට් එක වෙන්නේ. ඒකින්ද කිසිසේත්ම මේ ඊයේ ගෙනාපු නීතිය ඇතුළේදී දේශීය නිෂ්පාදන අපනයනය කරන දේශීය නිෂ්පාදන අධෛර්යමත් වීමක් සිදු
වෙනවා. ගන්න
පුළුවන් මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපි මේ මේ දිනවල කෙටි කාලීනව මේ අපේ විදේශ විනිමය යම් විචලනයක් තිබුණත් අපි ආර්ථිකය වඩාත් හොඳින් ස්ථාවර කරලා ආර්ථික දත්තයන් ඉතාමත් හොඳින් ආදායම් රැස් කිරීම ඒ සියලු කටයුතු ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා භාණ්ඩ ඒ සියලු දේවල් අපි නොපිරිලා ඉටු කරන කරමින් පවතිනවා ආර්ථිකය වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යනවා බව සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා.